ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
පොදත් සිකුරාදා SBS සිංහල වැඩසටහනේ මේ ගෙවි යන සතියේ ලෝකයේ වැඩි අවධානයක් යොමු තොරතුරු සමගින් ලෝවට විදෙස් විත්ති සමාලෝචනය වෙතයි අපි එකතු වන්නේ. අදත් සුපුරුදු පරිදි සඳහා අපිත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකා විසිට FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව් අමල්, දැන් මේ ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනයට නැතිවීමත් සමග රටින් පලා යාමට මේ කාබුල් ගුවන් තොටුපළට රැස්වන ජනකාය නම් අඩුවක් අපිට තාමත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළෙහි ඊ රාත්‍රියේ ප්‍රහාර කෙළ වී තිබෙනවා, මරාගෙන මැරෙන ප්‍රහාරයක්. අපි ඒ තොරතුරු සමගම මුලින්ම මේ කතා බහ ආරම්භ කරමු.
චරිත, මෙතන ඇත්තටම ගුවන් තොටුපළේ ප්‍රහාරයක් වෙනවයි කියන කාරණාව ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් ඒ වගේම ඔස්ට්‍රේලියාවත් දිගින් දිගටම තමන්ගේ පුරවැසියන්ට මේ පිළිබඳ අනතුරු ඇගෙන් කළ තිබුණා. ඒ විදිහට ඒ බුද්ධි තොරතුරු ලැබිලා ඔවුන් යම්තරම් දුරකට පියවර අරගෙන තිබුණා. මේ විශාල පිරිස ගුවන්තොටුපළ අවට සිටින විශාල පිරිස ඔවුන්ව යම්කිසි විදියකින් මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්නට. නමුත් කෙසේ වෙතත් මේ ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ සිය දහස් ගණනක් ඇෆ්ගන් රැසියන් ගුවන් තොටුපළට ඇතුල් වීමට පොරකමින් සිටියේ. මුලින්ම ප්‍රහාරයක් එල්ල වුණා ගුවන් තොටුපළේ ප්‍රධාන දොරටුවක් අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක්. ඒ ප්‍රහාරයෙන් පසුව මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පිරිස් උන් විශ්වාස කරනවා IS සංවිධානයේ ISIS කූනා ප්‍රොවින්ස් ISIS KP නමින් හඳුන්වන ඇෆ්ගනිස්තානයේ ක්‍රියාකාරක මෙතකල තියෙන මේ IS කණ්ඩායම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔවුන් වෙඩිතැබීමක් කළා තියෙනවා. ඊට පසුව තවත් ප්‍රහාරයක් මේ ගුවන් තොටුපළ කිට්ටුවම තියෙන හෝටලයක් ළඟ තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා. මේ ප්‍රහාර තුනෙන්ම මේ වෙනකොට ඇමරිකානු හමුදා බටපිරිස් 12ක් ජීවිතක්ෂයට පත් වුණායි කියලා තියෙනවා. ඒ එක්කම 15 දෙනෙක් තුවාල ලැබුවයි කියලා. ඊට අමතරව ඇෆ්ගන් පුරවැසියුනුත් සෑහෙන ප්‍රමාණයක් මේ ප්‍රහාර තුනෙන් පීඩාවට පත්ුනේ කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නැති වුණත් බොහෝ විට 60කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා 140ක් විතර තුවාල වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ ප්‍රහාරය සිද්ධ වුණත් මේ වෙනකොට ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දීලා තියෙනවා අගෝස්තු 31 වෙනිදා වෙනකොට ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නවා. ඒ එක්කම ඇමරිකාවටත් ඒ වගේම අනිකුත් බටහිර හමුදා පිරිස් වලටත් සහාය දක්වපු ඇෆ්ගන් ජාතිකයන් පුළුවන් තරම් 31 වෙනිදාට කලින් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නවායි කියලා. නමුත් ඇමරිකාවට තවමත් බැරි වෙලා තියෙනවා ඔවුන්ගේ පුරවැසියන්වත් සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්න. මේ වෙනකොට 1500කට ආසන්න ඇමරිකන් පුරවැසියෝ ප්‍රමාණයක් තවමත් ගුවන් තොටුපළෙන් එළියේ ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව ඇමරිකන් හමුදාව ඒ වගේම ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානය වලට සහාය දක්වපු පහුගිය අවුරුදු 20 ඇතුළු කාලයේදී තුනදී ඇමරිකාවට නොයෙකුත් පරිවර්තක සේවා වගේ දේවල් සහ අනෙකුත් සේවා සපයපු ඇෆ්ගනිස්තාන් පුරවැසියන් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කරාට ඔවුනට තවමත් ඒ ගුවන් තොටුපළ ඇතුළට ඇතුල් වෙන්නට බාධා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම තලිබන් වරු ගුවන් තොටුපළ ආශ්‍රිතව ඔවුන්ගේ මුරපළවල් ස්ථාපිත කරලා තියෙනවා.
ඔවමල්, එතකොට දැන් මේ ශ්‍රී ලංකාව විසුනුත් මේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. මම කැමති ඒ පිළිබඳව දැනගන්න.
ඔව්, මේක ඇත්තටම චරිත ගිය සතියේ සති අන්තයේදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළා මේ තලිබන් වරුන්ගේ ඇති කරගත්තු පාලනය පිළිබඳ ප්‍රකාශයක්. ශ්‍රී ලංකා රජයේ මුල් වතාවටම කළේ ඔවුන් ශ්‍රී ලංකා රජය කියා සිටියා මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ 86ක් විතර ශ්‍රී ලාංකීය ජාතිකයන් ඉන්නවා, ඒකෙන් 46 දෙනෙක් ඉවත් කරගෙන තිබුණයි කියලා පළවෙනි දින කිහිපය තුළදීම. ඊට අමතරව තවත් 20 දෙනෙක් ඉවත් කර ගැනීමටත් කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලාංකීය පුරවැසියන් 20 දෙනෙක් ඇෆ්ගනිස්තානයේ රැඳී ඉන්න කැමැත්ත පළ කළයි කියලා. ඒ කියන්නේ තලිබාන් පාලනයක් යටතේ ඇෆ්ගනිස්තානයේ රැඳී ඉන්නට ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් කැමැත්ත පළ කළා තියෙනවා. ඒ හින්දා ඔවුන්ට ඒ ඉන්න අවස්ථාව තියෙනවයි කියලා. මෙතනදී විශේෂ කාරණාවක් තියෙන ශ්‍රී ලංකා රජය කියා සිටිනවා තලිබන්වරුන් ඔවුන් විදේශිකයන්ට යම්කිසි සමාවක් දෙන්න ප්‍රකාශයට පත් කළ සමාවක් ප්‍රකාශයට පත් කළ දින පොදු සමාවක් ඒක ශ්‍රී ලංකා රජය පිළිගන්නවයි කියලා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක ඇත්තටම ශ්‍රී ලංකා රජයත් දැඩි විවේචනයට ලක් වුණා. මොකද තලිබන් පාලනය ලෝකේ කිසිම රටක් මේ වෙනකොට තාමත් පිළිඅරගෙන නැහැ. ඇත්තටම තලිබන් වරුන්ට යම් කිසි විදියකට වක්‍රව හෝ සහාය දක්වපු චීනය හෝ පාකිස්තානය වත් මේ වෙනකොට තලිබන් ආණ්ඩුවක් පිළිඅරගෙන නැහැ. නමුත් ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය එක්තරා විදියකට වක්‍රව තලිබන් පාලනය පිළිගැනීමක් හැටියට දැඩි ලෙස විවේචනයට ලක් වෙලා තිබුණා. නමුත් ශ්‍රී ලංකා රජය මේ වෙනකොට තමන්ගේ තානාපති කාර්යාලය ඉවත් කර ගන්නවාද කියන කාරණාව නිශ්චිත වශයෙන් සඳහන් කළා නැහැ. නමුත් ප්‍රකාශ කළා තියෙන්නේ ශ්‍රී ලාංකීය පුරවැසියන් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා බටහිර බලවතුන්ගේ සහාය ඇතිව බටහිර රටවල් වල සහායත් ඇතිව එක්කම එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම තුළින් තමන්ගේ පුරවැසියන් ඉවත් කර ගැනීමට කටයුතු කරනවායි කියන
ඕමාල. එතකොට මේ ඇෆ්ගනිස්තානයේ තලිබන් විරෝධී නායකයෙකු සම්බන්ධයෙන් යම් තොරතුරක් වාර්තා වෙනවා නේද? මම කැමතියි ඒ පසුබිමත් දැනගන්න.
ඔව් චරිත, ඇත්තටම මේ තලිබන් වරුන් මුළු රටම තමන්ගේ ග්‍රහණයට නතු කරගත්තයි කියලා ඔවුන් ප්‍රකාශ කළාට රට මැද්දේ පන්ෂේර් කියන ප්‍රදේශයේ තවම තලිබන් වරුන්ට විරුද්ධ කැරලිකරුවන්, එහෙම නැත්නම් තලිබන් වරුන්ට විරුද්ධ ආයුධ සන්නද්ධ කොටස් ඒ ප්‍රදේශයේ ස්ථානගත වෙලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ආමන් ෂා මෂූඩ් කියලා හඳුන්වපු කල්ලි නායකයෙකුගේ පුතා, ඔහු මේ වෙනකොට ඒ ප්‍රදේශයේ බලවතා හැටියට, එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ අපි කියන වෝලෝඩ් හැටියට කටයුතු කරනවා. ඔහු තලිබන් වරුන්ට විරුද්ධව අෆ්ගනිස්තානයේ කැරලි දියත් කරන්නට ප්‍රතිඥා දීලා තියෙනවා. ඉතින් මේ වෙනකොට තලිබන් වරුන් තමන්ගේ ග්‍රහණයට මුළු රටම අත්පත් කරගත්තයි කිව්වට ඒ යම්කිසි යම් යම් ස්ථානවල මේ වෙනකොට තලිබන් වරුන්ට විරුද්ධව කැරලි ගැසීම් ඇති වෙලා තියෙනවා. මේ පන්ෂීර් කියන ප්‍රදේශයේ පන්ෂීර් වැලි කියලා අපි හඳුන්වන ඒ ප්‍රදේශයේ මීට කලින් කිසිම අවස්ථාවක විදේශ බලවතුන්ට හෝ කාබුල් නුවර බලය අල්ලාගත්තු කිසිම කණ්ඩායමකට මේ පන්ෂීර් ප්‍රදේශයට ඇතුල් වෙන්නට අවකාශ ලැබුණේ නැහැ. මොකද ඒ ප්‍රදේශය ඉතාමත්ම දුෂ්කර කටුක ප්‍රදේශයක්. ඒකට ඇතුල් වෙන්නේ තරම් ලේසි නැහැ. කඳු වලින් වට වෙලා තියෙන මේ පන්ෂීර් ප්‍රදේශය මේ වෙනකොට අහමද් ෂා මසූඩ්ගේ සහ ඔහුගේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් වල ග්‍රහණය පවතින නිසා. ඒකම අෆ්ගනිස්තානයේ උපජනාධිපති ඔහුත් මේ ප්‍රදේශයට පැන ගිහිල්ලා අමරුල්ලා සලේ කියන උපජනාධිපතිවරයා ඔහු දිගින් දිගටම කියා සිටිනවා ජනාධිපතිවරයා රටින් පැනලා ගියාට, අෂ්රෆ් ගානි ජනාධිපතිවරයා රටින් පැනලා ගියාට තවමත් රටේ ඉන්න නායකයා හැටියට ඔහුව පිළිගත යුතුයි කියලා. අම්රුල්ලා සලේ හිටපු උපනායක උපජනාධිපතිවරයා ඔහු තදින්ම කියනවා දැනට ඇෆ්ගනිස්තානයේ නිත්‍යානුකූල පාලකයා ඔහුයි, ඔහුට තමයි බලය තියෙන්නේ කියලා. ඉතින් අපි අලුතෙන් දකිනවා ඇෆ්ගනිස්තානයේ තලිබන් වරුන් ඉතාමත්ම ඉක්මනින් රටේ ප්‍රධාන නගර අත්පත් කරගත්තට දැන් ඔවුන්ට යම්කිසි විදියකට ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ ප්‍රතිරෝධයේ කේන්ද්‍රය හැටියට තියෙන්නේ පන්ෂීර් ප්‍රදේශයයි.
ඕමල්, දැන් අපි කොරෝනා තත්ත්වය වෙත අවධානය යොමු කළොත් අපිට ජපානයෙන් වාර්තා වෙනවා මේ මොඩර්නා එන්න තොගයක් ඔවුන්ට මම හිතන්නේ අතර දැමීමට සිදු වෙලා තිබෙනවා. එහි ඉතරතුරු මොනවාද?
ඔව්, අතරම චරිත මේ එන්නත් පිළිබඳ තවත් මොඩර්නා එන්නත් පිළිබඳව ජපානයෙන් මේ වාර්තා වෙන්නේ එන්නත් මාත්‍රා 116ක් විතර ඔවුන්ට අහක දාන්නට සිද්ධ වුණයි කියලා. මේ සමහර ඒ එන්නත් ඒ කුප්පිවල ආගන්තුක දෙයක් මේක ඇතුලේ තිබුණයි කියලා ඔවුන්ට සොයාගන්න පුළුවන් වුණයි කියලා. ඉතින් මේ විදිහට යම්කිසි හේතුවක් නිසා නිෂ්පාදනය කරන අවස්ථාවේදී මේ එන්නතට මේ දියරේ එන්නත කියන මේ දියරයට වෙනත් බාහිර දෙයක් මුසුවීම පිළිබඳ ඔවුන් දැන් සැකයක් මතු කරලා ඒ මුළු කාණ්ඩයම පසක දාලා තියෙනවා. ඉතින් ඒ අනුව මාත්‍රා 116ක් ඔවුන් අයින් කරලා තියෙනවා. මේක නිෂ්පාදනය කරලා තියෙන ඇමරිකාවේ එන්නතක් වුණාට මේක නිෂ්පාදනය කරලා තියෙන ස්පාඤ්ඤයේ රසායනාගාරයක තමයි මේක ඇසුරුම් කරලා තියෙන්නේ කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව දැන් පරීක්ෂණයක් පවත්වමින් යනවා. ඉතින් මේක ඇත්තටම ජපානයට එක්තරා විදිහකට පසුබැස්මක්. මොකද ජපානයේ මේ අවස්ථාවේදී එන්නත ඉතා ශීඝ්‍රයෙන් තමන්ගේ ජනතාවට ලබා දීමේ කටයුතු කරලා තියෙනවා. මොකද ජපානයේ මේ වෙනකොට අර අනිකුත් රටවල් වගේම ඩෙල්ටා ප්‍රභේදය රට තුළට ඇවිල්ලා ඉතාමත්ම සීග්‍රයෙන් මේ කොරෝනා වෛරසය නැවතත් පැතිරීමේ අවදානමකට උන් මුහුණ දීලා තියෙනවා. මේ වෙනකොට රටේ 15,500කට විතර ආසන්න ප්‍රමාණයක් ජපන් ජාතිකයන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ එක්කම මේ ඔලිම්පික් තරගය පවත්වන දැන් මේ වෙනකොට පැරාලිම්පික් තරගයක් පවත්වන අවස්ථාවේදී රටේ නොයෙකුත් තැන්වල ඉතාමත්ම සීග්‍රයෙන් මේ වෛරසය පැතිරෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් ඔලිම්පික් තරගය නිසා කියලා මේක වුන් හඳුන්වන්නේ නැහැ. මොකද ඔලිම්පික් තරගය පැවැත්වුණේ ජෛව බුබුලක් මූලික කොටගෙනයි. නමුත් රට තුළ මේ එන්නත ලබා දීමේ අවශ්‍යතාවය වැඩි වෙන මොහොතක තමයි මේ විදිහට ඔවුන්ට මාත්‍රා ලක්ෂ 16ක් පැත්තකට දාන්න සිද්ධ වෙලා තියෙන්නේ.
ඔය එක්කම මේ COVID-19 වෛරසයේ ආරම්භය චීනයේ වුහාන් නුවර මෙහි සුළුමුළු සොයාමේ තත්ත්වයක් මං හිතන්නේ තවමත් ඒ පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. නමුත් නිශ්චිතව අපිට මං හිතන්නේ නිගමනයක් ලබා ගන්නට බැරි වී තිබෙනවා මෙහි අලුත්ම තත්ත්වය කුමක් තමයි.
ඒ චරිතා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඇමරිකාවේ බලයට පත් වුණත් එක්කම ඔහු මුලින්ම කරපු කාරණාවක් තමයි මේ වෛරසය කොහෙන්ද ආරම්භ මේකේ ආරම්භය කොතනද කියන එක පිළිබඳ සොයා බැලීමට ඇමරිකාවේ බුද්ධිඅංශවලට ඔහු ඒ වගකීම පැවරුවා. ඉතින් ඒ අනුව මේ වෙනකොට CIA සංවිධානය විසින් ඔහුට ඒ වார்த்தාවක් ලබා දීලා තියෙනවා මේ වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන්. නමුත් ඒක දැනට දැනගන්න තියෙන විදිහට ඒ ආරම්භය නිශ්චිත වශයෙන් සොයා ගැනීමට නොහැකි කියන කාරණාව තමයි මේ වார்த்தාවේ සඳහන් වෙන්නේ. ඉතින් මෙතන බොහෝ වෙලාවට විශ්වාස කරනවා මේක සතෙකුගෙන් තවත් සතෙකුට ගිහිල්ලා විශේෂයෙන්ම බවුලන්ගෙන් තවත් සතෙකුට ගිහිලා ඊට පස්සේ මිනිසුන්ට මේ රෝගය වැළඳුණයි කියන විශ්වාසයක් තියෙනවා. ඒකම තවත් මතයක් තියෙනවා මේ වෛරසය රසායනාගාරයක නිෂ්පාදනය කරද්දී ඒ රසායනාගාරයෙන් මේක කාන්දු වෙලා මහජනතාව අතරට පත්ුණයි කියලා. දෙවෙනි කාරණාව ඒ කියන්නේ රසායනාගාරයක නිෂ්පාදනය කරා කියන එක සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් තොරතුරු නැති වුණාට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අවුරුද්දේ මුලදී උත්සාහයක් ගත්තා චීනයට ගමන් කරලා මේ වෛරසයේ සුළමල සොයා බැලීම පිළිබඳ ඒ දත්ත එකතු කරගන්නට. නමුත් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම වාර්තා කළා ඔවුන්ට අවශ්‍ය විදිහට ඒ කාරණාව සම්පූර්ණයෙන්ම ඔවුන්ට ඉෂ්ට කරගන්නට බැරි වුණයි කියලා. චීනය යම් ආකාරයකින් ඒ ගමනට බාධා එල්ල කළයි කියලා චෝදනා ඇති වුණා. ඉතින් මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් නැවත උත්සාහ ගන්නවා මේ පිළිබඳව ඒ පරීක්ෂණය අලුත් කරලා, එහෙම නැත්නම් ඒ පරීක්ෂණය නැවත ආරම්භ කළා ඉදිරියට ගෙන යන්න. මොකද තවමත් ලෝකේ ලොකු ප්‍රහේලිකාවක් හැටියට තියෙන්නේ කොහොමද මේ වෛරසය ආරම්භ පටන් ගත්තේ, කොතනද මේකේ මූල ආරම්භය කියන එක. ඉතින් චීනය දිගින් දිගටම මේකට විරුද්ධව කටයුතු කරනවා. චීනය කියන්නේ මේක දැන් දේශපාලන කටයුත්තක් බවට පත් වෙලායි කියලා, චීනයට විරුද්ධව අනිකුත් විශේෂයෙන් බටහිර රටවල් කටයුතු කරනවායි කියලා. ඉතින් ඒකට ඉඩ ප්‍රස්තාව ලැබෙයිද කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවලා තියෙනවා. මොකද තවමත් චීනය ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමට නැවතත් රටට ඇතුල් වෙලා ඒ අවශ්‍ය දත්ත ලබා ගැනීමට කරලා තියෙන ඉල්ලීම බොහොම පැහැදිලිවම ප්‍රතික්ෂේප කරලා
තියෙනවා. ඔව මල්, එහෙනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදාත් ලොවට අතුලින් හමු වෙමු. අයබෝන්.
අයබෝන් චරිත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.